තෙරුවන් සරණයි. පින්වත් ශ්‍රාවකයනි, අප හිතවත් උපුල් නිශාන්ත ගමගේ මැති දුන් විසින් 2016 වසරේ පෙබරවාරි මස 13 වන දින ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පැවැත්වූ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාවයි මෙතැන් පටන් දිගහැරෙන්නේ.
අප උදේවරුවේ කතා කළා වගේ මේ දහම යනු ඔසුවක්, ඖෂධයක්, බෙහෙතක්. කුමක් සඳහාද? සියලුම ප්‍රශ්නවලට, එක ප්‍රශ්නයකටම නෙවෙයි, එක කනස්සල්ලකට නෙවෙයි, සියලුම කනස්සල්වලට, සියලුම දුක් දොම්නස්වලට බෙහෙතක් දහම කියන්නේ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේව වර්ණනා කරන්නේ වෛද්‍යවරේ විදිහට. සත්හට වන බව දුකට වෙදානන්. සත්වයන් හට කියන අපට වැළඳෙන දුක නැමැති සාංසාරික රෝගයට පිළියම් සොයාගත් වෛද්‍යවරයා. සත්හට වන බව දුකට වෙදාන. එතට ආගමක කර්තෘ කෙනෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ආධ්‍යාත්මික වෛද්‍යවරයෙක්. උන්වහන්සේ බොහෝම දිගු කාලයක් මේ බෙහෙත සොයමින් ගියා. කුමක්ද බෙහෙත? එක දවසින් මේ බෙහෙත උන්වහන්සේ සොයාගත්තේ නෑ. බොහෝ දීර්ඝ කාලයක් මේ දහම නැමැති ඔසුව සොයමින් පරේක්ෂණයක් කළා. ඕනෑම බෙහෙතක් හොයාගන්න කාලයක් යනවා. අද ඉතාම පහසුවෙන් බොහෝ අසනීපවලට ගන්න ඔය පැනඩෝල් පෙත්ත නැත්තම් බොන සමහන් පැකට් එක හොයාගන්න කාලයක් විශාල පිරිසක් පරේක්ෂණ කළා. ඒ පරේක්ෂණයේ ප්‍රතිඵලයක් විදිහට තමයි පැනඩෝල් පෙත්ත සමහන් කුඩු හොයාගත්තේ. එයින් සියලු ලෙඩ නැති වෙන්නේ නැහනේ. නමුත් මේ සියලුම ලෙඩ නැති වෙන බෙහෙත, සියලුම ලෙඩ නැති වෙන බෙහෙත සොයා ගන්නට බුදුරජාණන් වහන්සේ අනාදිමත් කාලයක් පරේක්ෂණ කළා. මේ ලෝකේ කිසිම මිනිස්සෙකු නොකළ පරේක්ෂණයක්. මොනම බෙහෙතක් හොයා ගන්නවත් එපමණ දීර්ඝකාලීන පරේක්ෂණයක් කළ නැහැ. මොන රටක කිසියම් පරේක්ෂකයන් නැතිනම් විද්‍යාඥයන් අනුමාන කරනවා නම් මේ බෙහෙතක් විය හැකියි කියා යමක්, ඒ බෙහෙත ලෙඩුන්ට දීලා බලනවා. තෝරාගත්ත රෝගීන්ට දීලා බලනවා. එක්ක සත්තුන්ට මොකද වෙන්නේ කියලා. ඒ වෙළඳපොළට එන්න කලින් එහෙම තමයි ඒ පරීක්ෂණය කරන්නේ. ඒ සමහර විට ලෙඩ වැඩි වෙනවා, වෙන ලෙඩ හැදෙනවා ඒ බෙහෙත් වලට. මොකද ඒක පරේෂණ වලින් තහවුරු කළ බෙහෙත් නෙමෙයිනේ. පරේෂණේ සඳහා ඒ බෙහෙත් දෙන්නේ. ඉතින් එහෙම දීලා ඒක වරදිනවා. ඒකට ඇයි වැරදුනේ කියලා බලනවා. ආයේ තව වෙනසක් කළා, අලුත් බෙහෙතක් හදලා ආයේ දීලා බලනවා. මෙහෙම කර කාලයක් පරීක්ෂණයක් කළා තමයි ඔන්න ඔය අපි අද ගන්න හැම බෙහෙතක්ම හොයන් තියෙන හැබැයි ඒවත් තියෙන්නේ පරේෂණ මට්ටමේ. ඒ වගේ අතුරු ආබාධනවා. එතකොට ඒ වෙනස් කරනවා. දැන් බෝධිසත්වයන් වහන්සේ එහෙම අනුන්ට බෙහෙත් දෙදී ගියේ නැහැ. කිසියම් දෙයක් හරි ඇති කියලා හිතන මේක ඔයා කරලා බලන්න බීලා බලන්න නැහැ. උන්වහන්සේ ගත්තේ. දැන් කවුද එහෙම පරේෂණය කරලා තියෙන්නේ? තමන්ව තමයි ගත්තේ පරේෂණයට. වැරදුනා. මේ හැම උත්සාහයක්ම වැරදුනානේ. හරි ගියේ නේ. කුමක් සඳහාද? අපි වෙනුවෙන්. වෙන කිසි දෙයකට නෙමෙයි. උන්වහන්සේ වෙනුවෙන් නෙමෙයි, අපි වෙනුවෙන්. උන්වහන්සේට ඒ ලෙඩේ සනීප කරගන්න තිබුණා කියා පහල තියෙනවා. බොහොම ඉස්සර. බොහොම ඉස්සර සනීප කරගන්න තිබුණා. හැබැයි අතටපත් නිවන උන්වහන්සේ අත්හැරියා. අපි වෙනුවෙන්. අපි වෙනුවෙන්. අත්හැර උන්වහන්සේ සොයන්න පටන් ගත්තා. මම හොයාගන්න ඕනේ. උන්වහන්සේ අන්තිමට කලන්තය හැදිලා වැටුණා. ඒ බෙහෙත අන්තිමට ගත්ත බෙහෙත නිසා ඒ බෙහෙතෙන් සනීප වුණේ නැහැ. උන්වහන්සේ වැටුණා එතගෙන. සියලු දෙනාම හිතුවා දැන් ඉවරයි කියලා. ඒ පණිවිඩයත් සුද්ධෝදන රජතුමාට ගිහින් දුන්නා කෙනෙක්. ඔබේ පුත් කුමාරයා සිද්ධාර්ථ යෝගීතුමා තාපසතුමා මේ බෙහෙතක් හොයාගෙන ගියා, බුද්ධත්වය හොයාගෙන. හැබැයි දැන් අන්න කන්නේත් නැතුව ඒ නොකා සිටියේ. නීතියකට නෙමෙයි, ඒක බෙහෙතක් විදියට ගත්ත දෙයක්. මේ ආහාර වර්ජනය කිරීමෙන් පුළුවන් තණ්හාව නැති කරන්න. එහෙම හිතුවා ඒ බෙහෙතක් විදියට. හුස්ම නොගෙන සිටීමෙන් පුළුවන් තණ්හාව නැති කරන්න. ඒව බෙහෙත් විදියට ගත්තේ. හැබැයි එක බෙහෙතක්වත් වැඩ කරේ නැහැ. තිබුණු ලෙඩ උග්‍ර වුණා. උග්‍ර වෙලා ඇදගෙන වැටුණා. ඒ කාරණේම ඇතිනේ බුදුරජාණන් වහන්සේට දොහොත් මුදුන් තබා වන්දනා කරන්නේ. කවුද එහෙම තවත් ලෙඩ වෙනුවෙන් තමන්ව පරිශ්‍රණයට භාජනය කරගන්නේ? වරදින බෙහෙත් අරගෙන, මැරෙන බෙහෙත් අරගෙන. ඉතින් ඒ බඳු අති දුෂ්කර පරිශ්‍රණයකින් පසු, අති දීර්ඝ අති දුෂ්කර පරිශ්‍රණයකින් පසු උන්වහන්සේ සොයාගත්ත දහම, මේ බෙහෙත හොයාගත්ත. උන්වහන්සේ තුලින්ම උන්වහන්සේ නිරෝගී වුණා. උන්වහන්සේ එතෙර වුණා. ඉන් පස්සේ බැලුවා මං කාටද මේ බෙහෙත මුලින්ම දෙන්නේ? මේක ගණීද, පිළිගණීද? බැලුවා ඒ දෙගෙඩියාවත් එන්න ඇති කොහොම හරි. බැලුවා මේ Tamanට බෙහෙත් දුන්, වැරදි බෙහෙත් හරි දුන්, ඒ දුන්නේ තරහෙන් නෙමෙයි. දන්න ටික කිව්වා. ආලාර කාලාම රාමපුත්‍ර උද්දක මෙයයි Taman දන්න බෙහෙත් කිව්වා. ඉතින් බැලුවා මේ මට බෙහෙත් දෙන්න උදව් කළ ඒ වෛද්‍යවරුන්ට මේ සත්‍ය බෙහෙත දෙන්න තියෙනවා නම් හොඳයි. හැබැයි ඒ වෙනකොට ඒ ගුරුවරුන් නැහැ ඉති. ඉන් පස්සේ අර වැරදි බෙහෙත් ගන්න කාලේ අප උපස්ථාන කළ ඒ පස් දෙනා මතක් වුණා. හැබැයි ඒ හැර ගියා. ඒ වැරදි බෙහෙත් ගැනීම අත්හැරියාම බෝසත්යන් වහන්සේ පස්වග තවුසන් බෝසත්යන් වහන්සේ වත්තරලා ගියා. හරි බෙහෙත් උන්වහන්සේ ගන්න පටන් ගන්නකොට උපස්ථායකයෝ කවුරුත් හිටියේ නැහැ. ඒ තමා සාමාන්‍ය ස්වභාවය. උන්වහන්සේ හොයාගෙන ගියා ඒ තමන්ට උපස්ථාන කළ උපස්ථායකින් පස් දෙනා. අත්හැරලා ගිය පස් දෙනා හොයාගෙන ගියා. ඒ අය පිළිගත්තේ නැහැ. නමුත් උන්වහන්සේ දිවුරුම් ප්‍රකාශයක් කළා එතනදී. එහෙම අවශ්‍ය නැහැ. නමුත් උන්වහන්සේ දිවුරුම් ප්‍රකාශයක් දුන්නා. මීට කලින් කවදාවත් මම දන්නවා කියලා තියෙනවද සම්බුද්ධත්වයේ නොලබා? ඒ ධම්මචක්ක සූත්‍රයේ ඒ දිවුරුම් ප්‍රකාශයේ තියෙනවා. මේ චතුරාර්ය සත්‍යය මේ වට තුනකින් සහ ආකාර 12කින් යුක්ත වූ චතුරාර්ය සත්‍ය පිරිසිදුව අවබෝධ කරගන්නේ නැතුව අවබෝධ කරගත්ත කියලා මම ඊට කලින් කියලා තියෙනවා. එහෙම කියලා නැහැ. දැන් මං කියන්නේ අවබෝධ කරගෙන. එහෙම දිවුරුම් ප්‍රකාශයක් කරන්න උනා. ඉතින් උන්වහන්සේ කළා. උන්වහන්සේ බොහොම නිහතමානීව මේ දිවුරුම් ප්‍රකාශය කළා. කුමක් සඳහාද? බෙහෙත් දෙන්න. වෙන කිසිහෙකට නෙමෙයි. සම්මානයක් ගන්න නෙමෙයි. වරප්‍රසාදයකට නෙමෙයි. මේ පස් දෙනා විඳින සාංසාරික දුකට පිළියම් කරන්න. ඉතින් බලන්න කොපමණ නිහතමානී බවක්ද, කොපමණ මහා කරුණාවක් දෙත නැත්තේ. ඒක මිලක් නියම කළේ නැහැ. මේ බෙහෙතට උන්වහන්සේ කවදාවත් මිලක් නියම කළේ නැහැ. හැබැයි උන්වහන්සේ ගෙව්වා මේ බෙහෙත හොයාගන්න අප්‍රමාණ වියදමක් කළා. බෝසත්යන් වහන්සේගේ නිකන් ලැබුණේ නැහැ. උන්වහන්සේට මුදලට ලැබුණෙත් නැහැ. නමුත් උන්වහන්සේ වියදම් කළ ප්‍රමාණය අපිට හිතා ගන්න බෑ. උන්වහන්සේ කොපමණ දන් දුන්නද කියලා. ඒ දන් දුන් ටික සියල්ල එකතු කරලා බැලුවොත්, ගණන් හදලා බැලුවොත් අපිට හිතා ගන්න බෑ අපේ ඉලක්කම් මදි. ତර මේ බෙහෙත වෙනුවෙන් උන්වහන්සේ වියදම් කළ ප්‍රමාණය. හැබැයි බෙහෙත උන්වහන්සේ නිකන් දුන්නේ, නොමිලේ දුන්නේ, කිසි කෙනෙක්ගෙන් සතයක්වත් ගත්තේ නැහැ. පස්සග තවසන්නේ බෙහෙත ගත්තා. ගත්තාම සනීප වුණා. තවත් අයට බෙහෙත දුන්නා. සනීප වුණා. මේ සනීප වුණාට පස්සේ ඒ සනී මුල්ම සුවපත් වූ පිරිසට බුදුරජාණන් වහන්සේ කිව, දැන් ඔබ සනීපයි, මාත් සනීපයි. දැන් අපි මේ සුවය ලබන මග නැත්තම් මේ බෙහෙත අනිත් රෝගීන්ට දෙමු. එනිසා වෛද්‍යවරු දෙදෙනෙක් එකපාරේ යන්න එපා. ඒල උන්වහන්සේ 69 පාරවල් 60 කියවල උන්වහන්සේ වෙනම පාරක වැඩිය. අප මේ දහමට දක්වන ගෞරවේ මදි. අප බොහෝ දේ කරනවා. බුද්ධ පූජා තබනවා. නමුත් ඒ නියම ගෞරවේ නෙමෙයි අපි දක්වන්නේ. මේ බෙහෙතක්, මේ බෙහෙතට අපි මොකද්ද කරන්නේ? සමහර කෙනෙක් මේ බෙහෙත කටපාඩම් කරනවා. ඒ බෙහෙත් වට්ටෝරු කටපාඩම් කරනවා. අනිත් අයටත් කටපාඩම් කරවනවා. මේ සියල්ල දහමේ තියෙන වට්ටෝරු. පස්වග තවසන්ත දුන් බෙහෙත් වට්ටෝරුව තියෙන. යසකුල පුත්‍රයන්ට දුන් බෙහෙත් වට්ටෝරුව. මේ බෙහෙත් වට්ටෝරු තියෙනවා එකතු කරලා. අතර මේ බෙහෙත් වට්ටෝරු කටපාඩම් කරන පිරිසක් ඉන්නවා. අනිත් අයට කටපාඩම් කරවනවා මේ වට්ටෝරු. අහනවා මේ වට්ටෝරුව දන්නවද? අර වට්ටෝරුව දන්නවද? ඇයි අර වට්ටෝරුවේ පහක් කියලා මේ වට්ටෝරුවේ අටක් කියන්නේ? දැන් මේක ලොකු ප්‍රශ්නයක්. දැන් වට්ටෝරුව කටපාඩම් කරන්න ගියාම එන ප්‍රශ්නයක් මේක. තවත් සමහර ඇත්තන් මේ බෙහෙත් ගැන වාද කරනවා. මොකද්ද හොඳම බෙහෙත? දැන් හොඳම බෙහෙත ගැන කතා කරන්න ගිය ගමන් ඇති වෙන්නේ වාදයක්. කෙනෙක් කියනවා හවල් බෙහෙත හොඳයි, තව කෙනෙක් කියනවා මේ බෙහෙත හොඳයි. ඉතින් බොහොම ලස්සන වාදයක් කරන්න පුළුවන්. බොහෝ වාද අරන් බැලුවාම මේ බෙහෙත් ගැන වාද කරන්නේ. මේ වාද නොකර ඉන්නේ කොහොමද කියන එක ගැන තමයි වාද කරන්නේ. දැන් වාද නොකර සිටීම තමයි අවසාන පරමාර්ථය බුදුදහමේ තියෙන. කිසිම වාදයකට විවාදයකට යන්නේ නැතුව කොහොමද සාමකාමීව ඉන්නේ? මේ වාද විවාද කියන්නේ රෝග ලක්ෂණ. රෝග ලක්ෂණ. පුංචි දෙයකට, එක අකුරකට, ඇලපිල්ලකට වාද කිරීම අපේ තියෙන මේ ලෙඩේ ලක්ෂණයක්. ඒ ලෙඩේ සනීප කරගන්නයි මේ බෙහෙත දීලා තියෙන්නේ. මේ බෙහෙත ගැනම වාද කර. තවත් සමහර අය අනුන්ට බෙහෙත් දෙනවා. ඒ අනුන්ට බෙහෙත් දීම තමයි ඒ අය කරන්නේ. තමන් බෙහෙත් ගන්නෑ. තමන් නොගෙන අනිත් අයට බෙහෙත් දෙනවා. එක්තරා වැඩමුළුවකදී ඒ වැඩමුළුව සංවිධානය කළ කෙනා එතන හිටිය තවත් අමුත් එක්ක හඳුන්වලා දුන්නා. බොහොම ප්‍රසිද්ධ මේ යූම් පිහුම් උගන්වන කෙනෙක්. ඒ අමුත්ත. ඉතින් හඳුන්වලා දීලා කතා බහ කරා. ඉතින් එතුමා ඒ අමුත්ත කීවා මේ කතා කළේ මම යව ඉතින් බොහොම රසවත් විශේෂයක් මේ යූම් පිහුම්. ඉතින් ඒ එතුමාගේ විස්තරම ඉතින් එතුමා කීවා ඒ රූපాయని වැඩසටහන ගණනාවකේ යූම් පිහුම් ගන්නනවා. රට පුරා පන්තිවල උගන්වනවා යූම් පිහුම්. හැම නගරකම වගේ ඉපොත් එතුමා එළියපු පොතකුත් පෙන්වුවා මට. ඒකේ තියෙන එක එක ජාතියේ ආහාර හදන හැටි. ලංකාවේ ආහාර, දේශීය ආහාර, ඉන්දියන් ආහාර, චීන ආහාර, මෙක්සිකන්. මම ඔබතුමා මේ හැම එකක්ම හදන්න දන්නද? උදන්නව. හදලම උගන්වනවා. ඒ කියන්නේ ප්‍රායෝගිකවම උගන්වනවා. කොහොමද ආහාරයක් පිරිසිදුව, රසවත්ව සහ ගුණවත්ව හදන්නේ? මේ කාරණා තුනම අවධාරණය කරලා. කොහොමද පිරිසිදුව, රසවත්ව සහ ගුණවත්ව ගුණෙත් තියාගෙන හදන්නේ? මම ඇහුවා මේ දැන් ඔබතුමා මේවා උයලා කනවද ඇත්තටම? ඔය උගන්නන ඒවා උයලා නෑ. ඒවට නම් වෙලාවක් නෑ. මට හැමදැනම පන්ති. ඔය කඩෙන් මොනවා හරි අරගෙන යනවා කියලා යනකොට, ගෙදර යනකොට. ඉතින් මොන අපරාධයක්ද? දැන් අනිත් අයට ගුණවත්ව කොහොමද කෑම කන්නේ, පිරිසිදුව කන්නේ කොහොමද, රසවත්ව කන්නේ කොහොමද? ඒ ගැන උගන්නන්න ගිහිල්ලා එතුමාට පිරිසිදුව කණ්ඩත් නෑ, ගුණවත්ව කණ්ඩත් නෑ, රසවත්ව කණ්ඩත් නෑ. මහන්සි මොනවා හරි කඩෙන් අරන් ගිහිල්ලා කාලා නිදිය ගන්න. මේ දහම අනිත්‍යයට ඖෂධයක් විදිහට දෙන බොහෝ දෙනෙක් අපට වෙලා තියෙන්නේ ඒක තමයි. අපි ගන්නේ නෑ. හැබැයි අපි අනිත්‍යයට බෙහෙත ගැන කියනවා, වර්ණනා කරන, බල කරනවා ගන්න කියලා. නොගන්න අයට බනිනවා. මොකද බෞද්ධයෝ වෙලා ඉන්නේ. සමහර අය බෙහෙත් ගැනීම කල් දානවා. බෙහෙත් ගන්න ඕනේ. හැබැයි අද නෙමෙයි. අද නෙමෙයි. තව ටිකක් පහුවෙලා, තව වැඩ ටිකක් තියෙනවා. ඒ ටික ඉවර කරලා දරුවන් විවාහ වුණාට පස්සේ බෙහෙත් ගන්නවා. දැන් සාමාන්‍ය කිසිම ලෙඩකට එහෙම කල් දාන්නේ නැහැ බෙහෙත් ගන්න. ඉම්බිරිසා වුණකටවත් කල් දාන්නේ නැහැ. පෙන්ෂන් ගියාට පස්සේ ගන්නවා කිය. හැබැයි මේ භයානකම ලෙඩේට හෙම්බිරිසාවකටවත් කල් දාන්නේ නැති වුණාට මේ ලෝකේ තියෙන භයානකම ලෙඩේට බෙහෙත් ගැනීම අපි හැමදාම කල් දානවා. කල් දැමීමත් මේ රෝගයේම ලක්ෂණයක්. කල් දැමීම මේ සාංශාරික රෝගයෙන් ඔත්පල වුණු කෙනෙකුගේ රෝග ලක්ෂණයක්. ඒක වැළඳුණු අපිට තියෙන එක ලක්ෂණයක් කල් දැමීම. කල් දාන්නේ ඇයි? කාලයේ පිළිබඳ විශ්වාසය. කාලයේ පිළිබඳ විශ්වාසයක් තියෙනවා මට. කාලයේ තියේ ඉස්සරහට. ඉදිරියේදී මට විවේකයක් ලැබේ. එතකොට පුළුවන් දවස් ගාණක් නෙමෙයි මාස ගාණක් භාවනා කරන්න. දැන් නම් ප්‍රයභාගයක්වත් නැහැ. හැබැයි තව අවුරුදු 5කින් 10කින් එහෙම පූර්ණකාලීනව යෝගියෙක් වෙන්න පුළුවන්. මේ සිහිනය බොහෝ බෞද්ධයන් දකිනවා. අනාගතයේ පූර්ණකාලීන යෝගියෙකු වීමේ සිහිනය බොහෝ බෞද්ධයන් දකිනවා. අද භාවනා නොකරන ඇහුවොත් කියනවා, ඔව් කරන්න ඕනේ. අද නෙමෙයි කරන්න ඕනේ. හැබැයි සමහර විට මත්පැන් වලට ඇබ්බැහි වූ ඇත්තන් උපදේශන වැඩසටහන් කරන විට, ඒ පුනරුත්ථාපන වැඩසටහන් වලදී ඒ ඇබ්බැහි වුණු අය කියන ප්‍රකාශයක් තමයි, ඒ කවුරුවත් කියන්නේ මේ බීම හොඳයි කියලා. ඔය බොන කිසි කෙනෙක් කියන්නේ බොන එක හොඳයි කියලා. හොඳයි, ඒකෙන් යහපතක් වෙනවා කියලා නෙමෙයි බොන්නේ. එහෙම කියනවත් ඇති, නමුත් එහෙම හිතන්නේ නැහැ. ඒ අය කියන කාරණයක් තමයි, ඒ බොන හැම කෙනාගේම සිතවිල්ලක් තියෙනවා දවසක නොබොන කෙනෙක් වෙනවා කියන එක. දවසක නොබොන කෙනෙකු බවට පත් වෙනවා. ඒ සිහිනය මත්පැන් වලට ඇබ්බැහි වූ හැම දෙනාම දකිනවා. හැබැයි බොනවා, බිව්වහම තමයි ඒ හිණි හොඳට පේන්නේ. අද අත්තරින්ද බැරි නම් කවදාවත් අත්තරින්ට බෑ. අද අත්තරින්ට, අත්තරින්ද යමක් තියෙනවා නම් අද අත්තරින්ට. අත්තරීම කල් දැමීමෙන් අත්තරින්ට බැරි වෙනවා. තව තව අපි අහු වෙනවා, තව තව ඒට ඇබ්බැහි වෙනවා. සාද භාවනා කරනවා නම් තමා ඒ කළ හැක්කේ. හෙට නෙමෙයි අද. අද අද බෙහෙත ගන්න. අද කාටද කාලය පිළිබඳ සහතිකයක් දෙන්න පුළුවන්? කාලය විවේකයේ පිළිබඳ සහතිකයක්, නිරෝගීකම පිළිබඳ සහතිකයක්, ඉදිරියේ මෙපමණ දවස් ගියාට පසු, මෙපමණ අවුරුදු ගානකට පසු විවේකයක් ලැබෙයි කියා සහතිකයක්. නිමාඩු නෙමෙයි, නිමාඩු නම් ඉතින් ඔය කැලෙන්ඩර් එක බැලුවම රතු පාටින් ඕනේ තරම් ලකුණු කරලා තියෙනවා. හැබැයි විවේකයේ තියෙනවද? ඒ රතු පාටින් ලකුණු කරලා තියෙන එක දවසකවත් විවේකයක් තියෙනවද? නෑ. විවේකයේ anu කුසලයක්. විවේක ගන්න දැනගන්නට උනේ තමන්ගේ දක්ෂතාවයෙන් ගත යුතු දෙයක් මිස කාටවත් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි විවේක. දෙන්න පුළුවන් නිමාඩු. නිමාඩු තමයි දෙන්නේ. නිමාඩු ඉල්ලලා තමයි අපි උද්ඝෝෂණය කරන්නේ. මේ විවේක ගන්නෙ නෑ. ඒ අපිම ගන්න ඕනේ දෙයක්. ඒතර විවේකයේ පිළිබඳ නෑ සහතිකය. නිරෝගීකම පිළිබඳ ඒ මට්ටමටවත් සහතිකයක් නෑ. මේ තියෙන නිරෝගීකම, මේ දැන් වාඩි වෙලා ඉන්න පුළුවන් ප්‍රමාණයවත් වාඩි වෙලා ඉන්න පුළුවන් වෙයිද තව ඉස්සරහට? මේ ඇහෙන කන් දෙක මේ විදිහට ඇහෙයිද? අවධානයේ මේ මට්ටමට තියාගන්න පුළුවන් වෙයිද? තේරුම් ගන්න පුළුවන් වෙයිද? මේ ලියවිලා තියෙන දෙයක් කියවන්න ඇස් දෙක මේ විදිහට නිරෝගීව තියෙයිද? ඔළුව අවුල් නොවී තියෙයිද? දැන් මේ ගැන කාට සහතිකයක් දෙන්න පුළුවන්? ඊළඟ මොහොත පිළිබඳ, තව අවුරුදු 5කින් නෙමෙයි ඊළඟ මොහොත පිළිබඳ. එයා නිරෝගීකම පිළිබඳවත් නැහැ සහතිකයක්. වටපිටාව පිළිබඳවත් නැහැ සහතික. මේ තියෙන සාමකාමී පරිසරයේ මේ විදිහටම හිටත් තියෙයිද? ඊළඟ අවුරුද්දෙත් තියෙයිද? ඒ භාවන මේ බෙහෙත ගන්න අමාරු වෙන කාල පිළිබඳ දහමේ විස්තරයක් කරනවා. මේ බෙහෙත හැමදාම ගන්න බෑ. බෙහෙත තිබුණා. ආහාර, දරුණු ආහාර හිඟයක් තියෙන කාලෙක භාවනා කරන්න පහසු නෑ. ඒ කියන්නේ පෞද්ගලිකව නෙමෙයි, රටේම ආහාර හිඟයක් තියෙනවා නම්, ඒ පළාතේම ආහාර හිඟයක් තිබෙනවා නම් බවුන් වැඩිම පහසු නෑ. එකනේ ඒ කාලේ පටන් ගන්න බෑ මේ වැඩේ. දැන් පටන් ගත්තොත් පුළුවන් ඒ தත්ත්වයට තොරතුරු දෙන්න. හැබැයි එකල පටන් ගන්නට බෑ. ආහාර හිඟ කාලෙක දුර්භික්ෂයක් තිබෙන කාලෙක වසංගත පැතිරිලා යන කාලෙක භාවනාව අලුතින් පටන් ගන්න බෑ කෙනෙකුට. යුද්ධ තියෙන කාලෙක, ඔවුනොවුන් මරා ගන්න කාලෙක, යුද්ධ බය තිබෙන කාලෙක භාවනාව පටන් ගන්න බෑ. දැන් පටන් ගත්තොත් එහෙම වුණත් පුළුවන් ගැට ගහගෙන ඉන්න. හැබැයි එහෙම කාලවල බෑ. දැන් මේව ගැන කාටද සහතික දෙන්න පුළුවන්? මේ කිසි දෙයක් ගැන, මේ වටපිටාව ගැන, පරිසරය ගැන, කාලගුණය ගැන, සමාජය ගැන. හැබැයි අපි ඒ සියල්ල පිළිබඳ දන්නවා වගේ තමයි කල්දාන්නේ. මේ සියල්ල පිළිබඳ අනාවෙක කියන්න පුළුවන්. මේවා මේ විදිහටම තියෙයි, මීටත් වැඩිය හොඳට තියෙයි කියන මිත්‍යා විශ්වාසයෙන් අපි කල් දානවා. කල් දාන කෙනාට මාර්යා හිනා වෙනවා කියලා. බොහොම මාර්යා උපහාසයෙන් හිනා වෙනවා. ඔබ මා ගැන දන්නේ නැතිවයි කල් දාන්නේ. මා එන දවස බෙහෙත ගන්න පටන් ගමු. මේ බෙහෙත සංකීර්ණ නැහැ. බෙහෙත සංකීර්ණ කරගන්නත් එපා. බොහොම සරල බෙහෙතක් බුදුහාමුදුරුව අපිට දී තිබෙන්නේ. බොහොම සරලයි. අපි බෙහෙත් හොයාගන්න අවශ්‍ය නැහැ. අපි වෙනුවෙන් බෙහෙත හොයාගෙන තියෙන්නේ පරේෂණයේදී විඳින්න තියෙන දුක උන්වහන්සේ වින්දා. ඒ උපරිමයෙන් වින්දා. වින්දලා වැරදිලා 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 අවසානයේ ඉන්නවද, ජීවත් වෙනවද, මැරුණද කියලා හොයාගන්න බැරි තැනකටත් ගිහිල්ලා එළව ගිහින් මෙළව ඇවිල්ලා තමයි උන්වහන්සේ මේ බෙහෙත හොයාගත්තේ. දැන් හොයාගෙන අපිට දෙනවා. ධම්මෝ සද සමන්නති. මේ බෙහෙතට සමාන තවත් බෙහෙතක් නැහැ. මේ දහමට සමාන තවත් ඔසුවක් නැහැ. ධම්මෝ සද සමන්නති. තව බෙහෙත් ඇති. නමුත් මේ දහමට සම කළ හැකි වෙනත් බෙහෙතක්, ඖෂධයක්, ප්‍රතිකාරයක් නැහැ. උන්වහන්සේ හොයාගත්ත බෙහෙත. ඒවං පිවත මේ බොණ්ඩ. දැන් උන්වහන්සේ බෙහෙත හොයාගෙන උන්වහන්සේ දීලා සනීප වෙලා අපේ අතට දීලා කියනවා මීට වැඩිය හොඳ බෙහෙතක් නැහැ, මේක බොණ්ඩ. දැන් අපිට තියෙන්නේ බොන එක විතරයි. බේත බොන එක විතරනේ, අනිත් සියල්ල උන්වහන්සේ අපි වෙනුවෙන් කරලා තියෙන්නේ. ඒ ටිකවත් අපි කරන්නේ. දාර ටිකක් කරන්න උනා නම් මොනවත් නැහැ. අපි කොහොම මොනවත් කරන්නේ? මොහ බේත හොයාගන්න එමු උනා නම්. කල්යාණ මිත්‍රවරුනි, දෙවෙනි අවස්ථාවක් නම් ලැබෙන්නේ නැහැ. මේ ලැබුණු අවස්ථාව වගේ තවත් අවස්ථාවක් ලැබෙන්නේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැත්තම්. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත කෙනාට අවස්ථා 100ක් 1000ක් නෙමේ ලක්ෂයක් වුණත් තියෙයි. හැබැයි මේ අවස්ථාව මගහැරියොත් නැවතනම් මේ බඳු අවස්ථාවක් ලැබෙයි කියන සහතිකේ නැන්නේ. සබා දහම අවස්ථා නැවත නැවත දෙන්නේ. ඒ වාසනාව අපි හඳුනා ගන්නට ඕනේ. අපිට ලැබිලා තියෙන වාසනාව අප කෙතරම් වාසනාවන්තද කියන එක. බොහෝ දේවල් වලට අපි දොස් කියනවා. අපිටත් දොස් කියා ගන්නවා. අපේ අතීතෙටත් බනිනවා. කර්මය කියලා බනිනවා. අපි පව් කළා තියෙනවා, කාලකන්නේ, වරදිනවා, හරියන්නේ දුකක් විඳින හැම වාරයකම අපි වර්තමාන අනුන්ටයි අතීත අපිටමයි බැනගන්නවා. අපි දුකක් විඳිනකොට ඒ අහල පහල ඒ සිද්ධියට සම්බන්ධ වර්තමානින් ඉන්න අයටත් බයින. ඒ අයට බැනලා 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 ඉතින් දිගටම බයින්ද බෑනේ ඒ අයට. ඒ වගේම ඒ අය කරන වැරද්දෙන් වැරද්දට හැමදාම බැන බැන ඉන්නත් බෑනේ. ඉතින් එහෙම බැනලා බැනලා ඊළඟට අපි අපිටම බයින්න පටන් ගන්නවා. හැබැයි වර්තමාන අපිට නෙමෙයි බනින්නේ, අතීතේ හිටිය අපිට. මොනවා හරි ලොකු පවක් කරලා ඇති ගිය ආත්මෙක. ඒ නිසා තමයි මේ අහිංසක මට මෙහෙම ප්‍රශ්නේ. අනුන්ට හෝ තමන්ට බැනලා සනීප වුණු කෙනෙක් නැහැ. ඒ බනින්ද යොදවන කාලය බෙහෙත් ගන්න යොදා ගන්න. බෙහෙත් ගන්න ඒ වෙලාවේ. අපව හඳුන්වා ගන්නවා බෞද්ධයන් විදිහට. බෞද්ධයන්. ඒතර කාටද බෞද්ධයෙක් කියන්නේ කිව්වොත් අපිට දෙන්න උත්තරක් තියෙනවා. මේ හදාගත්ත බොහොම ලස්සන උත්තර තියෙනවා. ඒ ප්‍රශ්නේ අහපු කෙනාට කට උත්තර නැති වෙන විදිහට දෙන්න පුළුවන් උත්තර. බෞද්ධයෙක් කියන්නේ කවුද කියලා ඇහුවොත් උදේ හවස තිසරණ සරණ යන පන්සිල් ගන්න එහෙම කෙනෙකුට තමයි බෞද්ධයෙක් කියන්නේ ඇත්ත. ඉතින් අපි බොහෝ දෙනෙක් එහෙම තමයි. බෞද්ධයෙක් කියලා බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ ඒ වට නෙමේ. මේ බේත් ගන්න කෙනෙකුට, බේත් ගන්න කෙනාටයි බෞද්ධයෙක් කියන්න පුළුවන්. බෙහෙත් නොගන්න බෞද්ධයෙක් ඉන්න බෑ. මේ ආධ්‍යාත්මික බෙහෙත, දහම නැමැති බෙහෙත නොගන්නා බෞද්ධයෙක් මොන විහිළුවක්ද? ඒ බේත ගන්න කෙනාටයි බෞද්ධයා කියන්නේ. බේත ගන්න අයත් ඉන්නවා, නොගන්න අයත් ඉන්නවා. නොගන්න අයට බෞද්ධයෝ කියන්න බෑ. හැබැයි බේත් නොගන්න බෞද්ධයෝ කියා ගන්න අය හරියට කැමති. මේක තමයි හොඳම බෙහෙත කියලා ඔප්පු කරන්න. මේ බුදුදහම තමයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ආගම කියලා ඔප්පු කරන්න කොපමණ මහන්සි වෙනවද? තර්ක කරනවද, පොත් ලියනවද, වාද කරනවද, සටන් කරනවද, ගහ ගන්නවද? ඊට වඩා කොපමණ හොඳද තමන්ගේ නිරෝගී වීම තුලින් බෙහෙතේ සත්‍ය අසත්‍යතාවේ ලෝකෙට පෙන්වලා දෙන එක. එසා නිරෝගී කෙනෙක් විදිහට ජීවත් වෙන්න. ඒටයි දහම තියෙන්නේ, නිරෝගී කෙනෙක් විදිහට ජීවත් වෙන්න. එය අනිත්‍යයට ලොකු ආශිර්වාදයක්. නිරෝගී කෙනෙක් ඉන්නවා නම් ගෙදරක ඒ කොපමණ ආශිර්වාදයක්ද? රෝගියෙක් ගෙදර සිටීම හිරිහැරයක්නේ. ආදරයෙන් සැලකුවට, ආදරයෙන් සත්කාර කළාට එය අනිත් අයට හිරිහැරයක්. මොන ලෙඩේ හරි තියෙන කෙනෙක් ගෙදරට ඉන්නවනම් විශේෂයෙන් ආධ්‍යාත්මික ආතුරයන් සිටීම, ආධ්‍යාත්මික ගිලනුන්, ආධ්‍යාත්මික අබ්බගාතයන්, කායික නෙමේ මානසිකව ආධ්‍යාත්මිකව, ඒ තමන්ටත් හිරිහැරයක්, අනුන්ටත් මහා කරදරයක්. ඒ නිසා මේ බෙහෙත ගැනීම තමා ලොකුම පින්කම. තව පින්කම් තියෙනවා, මේක නෙමෙයි එකම පින්කම. හැබැයි බෙහෙත් ගැනීම තමා ලොකුම පින්කම. පින්කම් අතර ශ්‍රේෂ්ඨතම පින්කම තමා බෙහෙත් ගැනීම. තමන්ව සුවපත් කරගන්නට උත්සාහ කිරීම තමා මහා පින්කම, මහා කුසලය. හැබැයි ඒ කුසලය, ඒ පින්කම අපි කල් දානවා ඊට වැඩිය පුංචි පුංචි දේවල් නිසා. මක්නිසාද මේ රෝගී භයානකකම ගැන අපිට නැහැ හරි අවබෝධයක්? හරි අවබෝධයක් නැහැ. අපි කියනවා, කිව්වට අවබෝධයක් නැහැ. කොපමණ මේ රෝගයේ උග්‍රද කියා, කොපමණ උග්‍රද කියා. අප සිටින්නේ බොහෝම ලස්සන දේදුණු පාට සිහින ලෝකයක, සමනල වර්ණ සිහින ලෝකයක තමා පහම දෙනාම ඉන්නේ. නිදහසේ සිත්සේ සිහින දකින්න පුළුවන්. ඒට බාධාවක් නැහැ. සිහින වලට නැහැ සීමාවක්. බියදමකුත් නැහැ. ඕනෑම සිහිනයක් හදාගන්න පුළුවන්. තට්ටු 10ක ගයක් පිළිබඳ සිහිනයක් හදාගන්න පුළුවන්. සතයක්වත් ඕනේ නැහැ. දුරකථනයත් සමග වාහනයක් එක්ක ගෙයක් එක්ක රැකියාවක් එක්ක අපි ලස්සන හීන දකිනවා, හදා ගන්නවා හීන. කිසිම බාධාවක් නැහැ හීනයක් හදාගන්න. නමුත් අපිට හීන හදාගන්න පුළුවන්, අපි හදාගන්න හීන අපිට දකින්නත් පුළුවන්. නමුත් අපි හදාගන්න විදිහටම නෙමෙයි අපි දකින හීන ඉවර වෙන්නේ. කිසිම හීනයක් අපිට ඕන විදිහට ඉවර කරන්න බෑ අපි හදාගත්තට. ඒ හීනය අපට යා යුතුව නොතිබුණු තැනකට අපි එක්ක යනවා. අපිම හදාගන්න හීන, අපම දකින හීන අපව අරගෙන යනවා අපට යන්නට ඕනෑ නොවුණු තැනකට. ඒ හැම හීනෙකින්ම අපි අවදි වෙන්නේ අතරමං වෙලා. කොහොමද මෙතෙන්ට ආවේ? ඇයිද මෙතෙන්ට ආවේ? මෙතෙන්ට එන්න ඕනේ වුණාද? ආපහු යන්න බෑද? ආපහු යන්න බෑ. ඒ ආපහු යෑම පැත්තකට තියලා අලුත් හීනයක් එතන ඉඳලා හදාගන්න. සිහිනෙන් සිහිනේට යන ගමනකටයි සසර කියන්නේ. මේ ඇත්තට යන ගමනකට නෙමෙයි සංසාරය කියන්නේ. එහෙම ඇත්ත ගමනක් නෑ. ඇත්ත ගමනක් තියෙනවා නම් ඒ ගමන නවත්තන්නත් බෑ. මේ සංසාරයේ යනු සැබෑ ගමනක් නම් කොහොමද ඒ ගමන නවත්තන්නේ? සංසාරයේ යනු ආශාව හදන හීන තිබෙනවා. ආශාව හද, ආශාව ලස්සන හීන හදනවා. බොහොම ලස්සන හීන හදන්න පුළුවන් කෙනෙකු තමයි ආශාව කියන්නේ. ආශාව කවදාවත් කැත හීන හදන්නේ නැහැ. අවලස්සන හීන හදන්නේ නැහැ. අඳුරු හීන හදන්නේ නැහැ. තණ්හාව යනු සුන්දර සිහින නිර්මාණය කරන කෙනෙක්. එinsa ආසාව බොහොම ලස්සන හීන මවල පෙන්නවා. කොයි දේ ගැන? භාවනාව ගැන වුණත් එහෙමයි. ආසාව මවන හීන බොහොම ලස්සනයි. නමුත් ඒ හීන හැබෑ කර ගැනීමේ පමණ ලේසි නෑ. හීනයක් හදා ගන්නවා තරම් ලේසි නෑ හීන හැබෑ කර ගැනීම. සිහිනයක් නොමිලේ හදාගත්තට ඒ සීන සැබෑ කරගන්න ලොකු මිලක් ගෙවන්න වෙනවා. ඒ කොපමණද කියා කවුරුවත් දන්නේ නැහැ. කිසිම හීනයක් නොමිලේ සැබෑ වෙන්නේ නැහැ. ගෙවල ඉවර වෙන්නේත් නැහැ. ඔය අපි අද ගෙවන්නේ අතීතයේ දුටු හීනවලට. තාමත් ගෙවනවා. ඒ ඉවරයක් නැහැ. කවදා ඉවර වෙයිද දන්නේ නැහැ. මේ එක හීනයකට කොපමණ අපි ගෙවලා තියෙනවද? එක හීනයකට. එක හීනයක් නෙමෙයිනේ ඔය හීන හැම හේකටම අපි ගෙවනවා. සමහරට මේ ගෙවන්නේ පහුගිය භවවල දුටු හීනවලට. තාමත් ගෙවන. ඒක ඉවරයක් නෙයි තමයි සසරේ කියන්නේ. ඉතින් මේක ගෙවලා ඉවර කරන්න පුළුවන් කියා හිතනවා නම් එය මුලාවක්. ගෙවලා ඉවර කිරීම නෙමෙයි විසඳුම අවදිවීම. අවදිවීම වෙන විසඳුමක් නැහැ. මා භයානක හීන පේන්න පුළුවන්. හැමෝම තමන්ට බනිනවා, ගහනවා, මරන්න එනවා, හොරු වෙනවා, හොල්මන් වෙනවා, සර්ප වෙනවා, මකුලෝ, මේ ඔක්කොම හීනෙන් දකින්න පුළුවන්. ඒ සියලුම දුක්වලට, ඒ හීනෙන් විඳින සියලුම දුක්වලට තිබෙන එකම පිළියම අවදිවීමයි. වෙන පිළියමක් නැහැ. එක එක හීනෙට එක එක විසඳුම් නැහැ. අවදි වෙන්න. අවදි වූ තැනක, අවදි වූ මොහොතක නැහැ හීනයක්. ඔය සිහිනයි අවදිවීමයි දෙක එකට තියෙන්නේ නැහැ. මේ දෙක දෙක. එක්ක හීන එක්ක අවදිමත් බව. එතකොට මේ දහම දෙන විසඳුම බොහොම සරලයි. සංකීර්ණ නැහැ. බොහොම සරලයි. අවදි වෙන්න. නැගිටින්න නැගිටින්න ඇහැරෙන්න. ওই බුද්ධ කියන වචනේ අපි සමහර විට ගෞරවයෙන් පාවිච්චි කරනවා. අපි හිතනවා එය මේ උන්වහන්සේගේ නම කියලා. නෑ, උන්වහන්සේගේ නම නෙමෙයි, උන්වහන්සේගේ නම ගෞතමනේ, ගෞතමයන් වහන්සේනේ. ඒ බුද්ධ කියන්නේ මේ සිදුවීමක්, උන්වහන්සේට වුණු සිදුවීමක්. බුද්ධ කියන වචනේ තේරුම අවදිවීම, අවදි වූ තැනැත්තා, පිබිදුණු තැනැත්තා, ඇහැරුණු කෙනා කියන එක. ඒ නිසා ද රහතන් වහන්සේලාටත් බුද්ධ කියන වචනේ පාවිච්චි කළා. අනුබුදු, අනුබුදු කියන වචනේ, අනුබුදු සම්මා සම්බුදු. සම්මා සම්බුදු කියන්නේ කවුරුවත් ඇහැරවල නෙමේ ඇහැරුනේ, තමන් විසින්ම අවදි වූ කියන එක. කවුරුවත් ඇහැරවන්න හිටියේ නැහැ. කියන්නේ ඇහැරවන්න අවදි වූ කෙනෙක් ඉන්නෙපැයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ අවදි වූ කවුරුවත් හිටියේ නැහැ. සියලු දෙනාම සිටියේ සිහින දකින නින්දක. මහා ගැඹුරු අවිද්‍යා නින්දක හිටියේ හැම දෙනාම. එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ, හැම දෙනාම. දැන් එහෙම කාලෙක ඇහැරෙන එක ලේසි නෑ. හැම දෙනාම ඉන්න නින්දක නම්, නින්ද සාමාන්‍යයි කියලා හිතනවා නම්, අවදි වීමක් ගැන දන්නේ නැත්නම්, එහෙම කාලෙක කෙනෙක් අවදි වුණා කියන එක ප්‍රාතිහාර්යයි. ඒ නිසයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. ඒ විශේෂණ පදයක් නෙමෙයි, ඒ සිදුවීමේ තිබෙන විශේෂත්වය. කිසි කෙනෙකු අවදි නොවුණු කාලෙක, සියල්ලම සිහින දකින ගැඹුරු නින්දක සිටි කාලෙක, තමන් වහන්සේගේම සෝත්සාහයෙන් අවදි වුණා. ඒ නිසයි අපි සම්මා සම්බුද්ධ කියන්නේ. ඉන්පස්සේ උන්වහන්සේ කලේ අනිත් අයවත් ඇහැරුවා. මුලින් පස්වකට අවසන් ඇහැරෙව්වා. ඊට පස්සේ ලේසි ඇහැරෙන එක. දැන් අවදි වූ කෙනෙක් ඉන්නවනම් අනිත් අයගේ දොරවල් වලට තට්ටු කරන්න පුළුවන්, ජනෙල් වලට තට්ටු කරන්න පුළුවන්. ඒ අවදි වීම ලේසි. අවදි වීම හැර වෙන විසඳුමක් නැහැ. අවදි වීම හැර දුක ලොකුවට ගන්න යන්න එපා. මොනම දෙයක් හරි නිසා විඳින දුක, කවුරු ගැන හෝ විඳින දුක මහා බරපතලට ගන්න එපා. එය අපි දකින හීනයක් පමණයි. දුක යනු අප දකින හීනයක් පමණයි. හැබැයි එය ඇත්තක්. කාටද? නිදාගෙන ඉන්න කෙනාට. නිදාගෙන ඉන්න කෙනාට දුක යනු ඇත්තක්. දුවන්න හදන්න පුළුවන් නින්දේ. ඒ හීනේදි දුවනවා බේරෙන්න. ඒ දිවිමත් බොරුවක් පිටිපස්සෙන් බල්ලෙක් පැන්න පනිනවා නම් ඒ පැනීමත් බොරුවක්. ඒ දෙකම බොරුවක්. ඒ දෙකේම ඇත්තක් නැහැ. ඒ නිසා හැම දුකක් එක්කම බලන්න අවදි වෙන්න. තමන්ගෙන් අහන්න, මේ දුක ඇයිද මා විඳින්නේ? ඇයි මේ දුක මා විඳින්නේ? ඉපදුණු නිසා කියලා නවතින්න එපා. ඒ සමාවට කාරණයක් නෙමෙයි. සංසාරේ හින්දා කියලා හිතන්නත් එපා. අපි හදාගත්ත හීනයක් නිසා දුක් විඳින්නේ. ඒ හීනය හඳුනා ගන්න. හීනය හඳුනා ගන්න. මේ හීනේ හැදුවේ කවුද කියලා බලන්න. කවුද මේ හීනේ හැදුවේ? එතකොට පෙනේ මේ තණ්හාව හදපු හීනයක් කියලා. තණ්හාව දන්නේ සීන හදන්න පමණයි. තණ්හාව වෙන දෙයක් දන්නේ නැහැ. තණ්හාව එහෙම මේ කරුණුකාරණා දන්න කෙනෙක් නෙමෙයි. නමුත් අවාසනාව අපි හැම දෙයක්ම අහන්නේ තණ්හාවෙන්. අපි උපදෙස් ගන්න එයාගෙන් හැම දෙයකටම. අපිට ඉන්න එකම විශේෂඥ උපදේශකවරයා තණ්හාව. අඳින්න ඕනි මොනවද කියලා අපි අහන්නේ තණ්හාවෙන්. එයාගෙන් ඇහුවාම ඉතින් එක්කෝ ඒ සාප්පුවේ තියෙන ඔක්කොම ඇන්දත් මදි. එහෙම නැත්නම් ඒ තියෙන හැම සාප්පුවකටම ගියාමත් ඒ ඕන එක නැහැ. ඉතින් ඔක්කොම ගත්තත් විඳිනව දුක, එකක්වත් ගත්තේ නැත්තත් ඒ දුකම තමයි. තණ්හාව එහෙම අපිට උපදෙස් දෙන්න දන්න කෙනෙක් නෙමෙයි. එයා දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? එයා තණ්හාව ඉපදුනේ අවිද්‍යාවෙන්. තණ්හාවට හේතුව අවිද්‍යාව, මෝඩකම. ඉතින් තණ්හාව මෝඩයි. ඒ වගේම කපටි. ද මෝඩයගේ ලක්ෂණයක් තමයි කපටිකම. ඒ ප්‍රඥාවන්තයෙක්ගේ ලක්ෂණයක් නෙමෙයි කපටිකම. මෝඩයෙක්ගේ ලක්ෂණයක්. තණ්හාව මෝඩයි, තණ්හාව කපටි. කපටි කමින් මෝඩකම වහගන්න. තණ්හාව හැමදෑම කලේ ඒ ටික. තමන්ගේ මෝඩකම කපටි කමින් වැහුවා. අපි රැවටුණා. ඒ රැවටුණා රැවටුණු බව අපිට තේරෙන්න සෑහෙන්න දුක් විඳින්න ඕනේ. සැප විඳිනකොට කවදාවත් කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ තමන් රැවටුණු බව. ඒ රැවටුණු බව වැටහෙන්නට විඳිය යුතු දුක් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය වින්දහම තමයි තේරෙන්නේ අනේ මං රැවටුණානේ කියලා. ආයෙනම් රැවටෙන්නේ නැහැ කියලා හිතනවා. ආ ඒ දෙයට රැවටෙන්නේ නැහැ, හැබැයි වෙන දෙයකට ඊට වැඩිය රැවටෙනවා. ඒ රැවටෙන්නේ අර තණ්හාව, ඒ කපටිකමින් වෙනත් වෙෂයකින් ඇවිත් රවට්ටනවා. ඒකම තණ්හාව තමයි. එයාම තමයි එන්නේ, හැබැයි වෙස්මාරු කරගෙන. ඒ නිසා නැවත නැවත රැවටෙනවා. නැවත නැවත විඳිනවා. අහන්න මේ ප්‍රශ්නය තමන්ගෙම ගැඹුරින්. ඇයිද මා මේ විඳින්නේ? ඕනෑම ප්‍රශ්නයක් සමග දුක් විඳින විට තමන්ගෙන් අහන්න. ද්වේෂ කරන්න එපා දුකට. දුක් විඳිනකොට අපි નિરાයාසයෙන්ම පෙළඹෙන දේ තමා ද්වේෂ කිරීම. රුස්සන්නේ තමන් රුස්සන්නේත් නෑ, අනුන් රුස්සන්නේත් නෑ. ද්වේෂ කිරීම වෙනුවට ප්‍රශ්න කරන්න. ඒ තමයි විපස්සනාව. ප්‍රශ්න කරන කෙනෙකු බවට පත් වෙන්න, විමසන කෙනෙකු බවට පත් වෙන්න, සොයා බලන කෙනෙකු බවට පත් වෙන්න. අහන්න, ඇයිද මා මේ දුක විඳින්නේ? කුමක්ද වර්තමාන හේතුව? ගියාත්ම හේතුව නෙමෙයි, අනුන්ගේ හේතු නෙමෙයි, වර්තමාන හේතුව කුමක්ද? කුමක්ද මා වැරදි විදිහට වටහා ගත්තේ? මොකද්ද මෙතන තියෙන රැවටීම? අහන්න ඒ ප්‍රශ්න. ඒ ප්‍රශ්නත් එක්ක විමසන්න. අන්න ඒ විට තමන්ට මෙතෙක් නොදුටු කාරණා දකින්ට ලැබෙයි. අනාවරණයේ නොවුණු කාරණා අනාවරණය වෙන්න පටන් ගනී. අවදි වෙන්න පටන් ගනී. ඒ අවදි වූ ප්‍රමාණයට හීන අඩු වෙනවා. හීන අඩු වෙනකොට දුකත් අඩු වෙනවා. එවිට තේරෙනවා මේ බෙහෙත හරි කියලා. මේ බෙහෙත හරි, දැන් දෙඩ අඩුයි, තරහ අඩුයි, ඊර්ෂ්‍යාව අඩුයි, පසුතැවිල්ල අඩුයි, ඒ රෝග ලක්ෂණ අඩුයි දැන්. අන්න එවිට බෙහෙත පිළිබඳ ලොකු විශ්වාසයක් එනවා. මේ බෙහෙත ගැන විශ්වාසය හදවතින්ම ඇති වෙන්නේ එවිටයි. ඒ බෙහෙත ගන්නකොට තමන්ගේ ලෙඩේ සනීප වෙයි. ඒතර කවුරු මොනවා කිව්වත් නැවත ඒ විශ්වාසය නැති වෙන්නේ නැහැ. අපි වාද කරන්න යන්නේත් නැහැ ඊට පස්සේ. හැබැයි ඒ වෙනුවට කරුණාවක් ඇති වෙනවා නේ. මේ අය බෙහෙත් ගන්නවා නම් හොඳයි නේ කියලා. කල්‍යාණ මිත්‍රවරුනි, බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ දුකක් විඳ අප්‍රමාණ කාලයක් කැපකොට, අප්‍රමාණ ධනයක් වැයකොට, සොයාගත් මේ බෙහෙත සොයාගෙන කරුණාවෙන් අපේ අතට දෙන මේ බෙහෙත බොන කෙනෙකු බවට පත් වෙන්න. ඒ තමා කළ හැකි උතුම්ම බුද්ධ පූජාව. තව බුද්ධ පූජා තියෙන නමුත් ඒ තමා කළ හැකි උතුම්ම බුද්ධ පූජාව. ඒ තමා මහා පින්කම, මහා කුසලය. එබඳු මහා පින්කමකට, මහා කුසලයකට, උතුම්ම බුද්ධ පූජාවකටයි අපට මේ අවස්ථාව අපේ කල්යාණ මිත්‍ර විදුර රණසිංහ මහත්මයා උදා කරලා තියෙනවා. එතුමා ඒ කරන කැපකිරීම, එතුමාගේ සහායේ සහායක පිරිස කරන කැපකිරීම පුදුම හිතෙනවා. මට නම් බෑ එහෙම කැපකිරීමක් කරන්න. ඒ ගැන අපි හැම දෙනාම හදවතින්ම කෘතවේදී වෙමු, පුණ්‍යානුමෝදනා කරමු. එතුමාටත්, ඒ සහායක පිරිසටත්, එතුමාගේ සියලු කටයුතු වලට ළඟින් සිට සහාය දෙන භාර්යාවටත්, ඒ වගේම මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වුණු හැම දෙනාටම මේ බෙහෙත අදාදම ගන්නට අවශ්‍ය කායික මානසික නිරෝගීතාවය, විවේකය සහ කල්යාණ මිත්‍රාශ්‍රය නොඅඩුව ලැබේවා. ඒ තුලින් ආධ්‍යාත්මික සුවපත් වූ නිරෝගී අනාතුරැත්තන් බවට ඔබ අප හැම දෙනාම පත්වේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.